වාසනාවන්ත කාරණක පින්වත්නි, අපි දැන් මොහොතකට පෙර චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනුම ඇති කරගෙන ඒ දැනුම මත පිහිටා කළ යුතු ක්‍රියාව කුමක්ද කියලා හඳුනගත්තා. දැන් ඒ දැනුම මත සතර විපල්යාසයන් දුරු කිරීම සඳහා සතර සතිපට්ඨානය වඩන්න ඕන කියලත් අපි දැන් අසා දැනගත්තා. ඉන් එහාට යන දහමකුත් ඇත කියන මතක් කිරීමකුත් කළා. ඊයේ රාත්‍රියේත් යම් හැඳින්වීමක් කළා. සැබෑවට නම් ඒ පිළිබඳව අපි යමක් කතා කරන්න ඕන. මේ තරමින් යම් දුරකට පුරුදු පුහුණු ප්‍රගුණ කිරීමෙන් අනතුරුවයි. ඒ ටික නොකොට ඉන් යහාවක් වූ දහමක් ගැන කතා කරනකොට යම් තරමකට අමාරු අපහසු බවක් දැනෙන්න පුළුවන්. එහෙත් අපි පුළුවන් තරම් ඒ ටිකක් අදත් හිටක් කෙසේ හෝ යම් තරමකට පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙනවා. අපි නැවතත් අපි කතා කළ දේ පිළිබඳව තව ටිකක් නිරවුල් කරගත්තොත් සතර සතිපට්ඨානය තුළින් බලාපොරොත්තු වෙන්නේ කිබඳු අවශ්‍යතාවයක් කියන එක තවදුරටත් හඳුනා ගන්න වෙනවා. අපි ආරම්භයේදීම මතක් කළා, රූපය මම, මගේ, මගේ ආත්මය කියන අදහසින් යුක්ත වෙනවා. වේදනාව මම, මගේ, මගේ ආත්මය කියන අදහසින් යුක්ත වෙනවා. සංඥාව, සංඛාරයේ, විඥානය මම, මගේ, මගේ ආත්මය යන අදහසින් බැඳෙනවා. එබඳු අදහසකින් බැඳුණු රූපාදී ස්කන්ධයන් පංච උපාදානස්කන්ධයේ හැටියට, උපාදානස්කන්ධ දුක හැටියට සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා, දේශනා කළා. පංච උපාදානස්කන්ධා දුක්ඛා, පංච උපාදානස්කන්ධයයි දුක කියලා දේශනා කළේ. එනිසා දැන් අපි ටිකක් මේ ස්කන්ධ පංචකය පිළිබඳව යම් දැනුවක් නුවණක් නම් මෙතනදී එකතු කරගන්නට වෙනවා. මොකක්ද රූපය කියලා කියන්නේ කියලා, මොකක්ද වේදනාව කියන්නේ, මොකක්ද සංඥාව කියන්නේ, මොකක්ද සංඛාරය කියන්නේ, මොකක්ද විඥානය කියලා කියන්නේ. ඒ ටිකේ දැනුම තමයි ළඟට එකතු වෙන්න තෝරන මෙතනට. කුමක්ද රූපය කියන්නේ? කතමංචෞසු රූපං. කුමක්ද රූපය? චත්තාරෝච මහභූතා චතුන්නංච මහභූතානං උපාදාය රූපං ඉදං උච්චති රූපං. රූපය කියන අදහස වචනය විස්තර කළේ මේ පමණකි. චත්තාරෝච මහභූතා, සතර මහා ධාතුව හා චතුන්නංච මහභූතානං උපාදාය රූපං. සතර මහා ධාතුව නිසා හටගත් සතර මහා ධාතුවෙන් හටගත් දේ සතර මහා ධාතුවත් සතර මහා ධාතුවෙන් හටගත් දේ රූප කියලා කියනවා සතර මහා ධාතුව පඨවි ධාතුව ආපෝ ධාතුව තේජෝ ධාතුව වායෝ ධාතුව පඨවි කියලා කියන්නේ තද ස්වභාවය ආපෝ කියලා කියන්නේ වෙගිරෙන ස්වභාවය තේජෝ කියලා කියන්නේ උණුසුම් ස්වභාවය වායෝ කියලා කියන්නේ පැතිරෙන පිම්බෙන හැකිලෙන ස්වභාවය සතර මහා ධාතුවෙන් හටගන්න රූප වලට කියන උපාදාය රූප කියලා උපාදාය රූප කියලා උපාදාය රූප කියලා කියනවා වන්න ගන්ධ රස ඕජා මේ බඳුදී අපි උදාහරණයක් ඇටියට අරගත්තොත් අපි දන්නවා කළු පාටයි සුදු පාටයි කියන මේ වර්ණ දෙක එකතු කළාම අළු පාටක් හැදෙනවා දැන් අළු පැහැය සුදු පැහැය තිබුණෙත් නැහැ කළු පැහැය තිබුණෙත් නැහැ නමුත් ඒ වර්ණ දෙක එකතු වෙනකොට අලුත් දෙයක් හට ගන්නවා යම් යම් රසායනික වර්ග කීපයක් එකතු වෙනකොට පෙර නොතිබුණු වර්ණයක් ගඳක් සුවඳක් රසයක් ඕජාමය ගුණයක් ඇති කරවනවා රසායනික වර්ග සංකලනය තුළ සිදුවෙන ධර්මතාවය අපි දන්නවා යම් යම් දේ එකතු වුණාම පෙර නොතිබුණු වර්ණයක් හැදෙනවා ඒ වගේම පෙර නොතිබුණු ඒකතු කළ රසායනික ධර්ම තුළ ද්‍රව්‍ය තුළ නොතිබුණු ගන්ධයක් ඇති වෙනවා මේ ටික එකතු වෙනකොට ඒ වගේම රසයක් අලුත් රසයක් අමුතු රසයක් හට ගන්න පුළුවන් ඒ වගේ මේ රසායනයන්ගේ එකතුව තුළ යම් ගුණාත්මක බවක් හට ගන්නවා. එතකොට මෙන්න මේ හේතු නිසා මේ එකතු වීම සංකලනය නිසා හට ගන්න දේට කියනවා උපාදාය රූප කියලා. උපාදාය රූප කියලා. චක්කු ප්‍රසාද සෝතප් ප්‍රසාද කියන ඒවා ප්‍රසාද රූපත් සතර මහා ධාතුවෙන් හටගන්නේ. එතකොට සතර මහා ධාතුව කියලා කියන්නේ තද ස්වභාවය, එගිරෙන ස්වභාවය, උණුසුම් ස්වභාවය, පැතිරෙන, ඇකිලෙන, පිම්බෙන ස්වභාවය. එතකොට ධාතු කියන වචනේ අර්ථය අපි මතක තියාගන්න ඕන යමක් දෙයක් ද්‍රව්‍ය කාරණා කියන ස්වභාවයෙන් ධර්මතාවෙන් එහාට ගිය ඒක ස්වභාවයක් කියන එක හඳුන ගන්න වෙනවා ඒ ස්වභාව ධර්මතා කීපයක් එකතු වුණාම තමයි භෞතික වූවක් හැදෙන්නේ අපි දන්නවා සෝඩියම් ක්ලෝරයිඩ් එකතු වුණාම හයිඩ්‍රජන් ඔක්සිජන් එකතු වුණාම ඒකතු වෙන මූල ධාතුන්ගේ ස්වභාවය ඉක්මවා ගිය ද්‍රව්‍ය කාරණාවන් බවට යමක් නිර්මාණය වෙන බව මේ වගේ එතකොට ධාතුව කියලා කියන්නේ අතට හසු වෙන ඇහැට පේන දෙයට නෙවෙයි ඇහැට පෙනෙන අතට හසු වෙන අන්වීක්ෂයකට හසු වෙන යමක් ඇත්නම් ඒ ධාතුව නෙමෙයි ධාතුව රාශි වෙලා එකතු වෙලා හටගත් දෙයක් එතකොට ධාතුව කියලා කියන්නේ ඇසට නොවේයි අන්වීක්ෂයකටවත් හසු වෙන දෙයක් නෙමෙයි ඒක ස්වභාවයයි. ඒක මේ අපේ ආස්වාද ප්‍රසවාස කරන මේ වාතලයේ පවා සතර මහා ධාතු තියෙනවා. තද ගතිය තියෙනවා. වෙගිරෙන ගතිය තියෙනවා. උණුසුම් ගතිය තියෙනවා. පැතිරෙන ගති ස්වභාවය තියෙනවා. ඒ ස්වභාවික ලක්ෂණයයි ධාතු කියලා කියන්නේ. එතකොට රූප කියලා කියන්නේ මෙන්න මේ ස්වභාවික ලක්ෂණය හා ඒ ලක්ෂණේ එකතු වීමෙන් යමක් හටගෙන ඇතනම් ඒ සියලු ධර්මයෝ එකතු කරලා කියනවා රූපය කියලා. එතකොට එතනදී රූප කියන විෂය තුල සජීවී අජීවී බවක් නැහැ. ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා අමුතු බෙදීමක් නැහැ. අපි උදාහරණයක් හැටියට යම් විමසීමක් කළොත් සජීවී කයක සජීවී කයක් අපි බෙදීමකට ලක් කළොත් මේ කය බෙදාගෙන බෙදාගෙන සියුම් ලෙස වෙන් කරගෙන ගියොත් අපි විද්‍යාගාරයක් තුල අපි හිතමු අපි දන්න භාෂාවෙන් කතා කළොත් පරමාණුවක් හම්බ වුණා කියලා අපිට අවසානයේ පරමාණුවයි කියන්නේ බාහිර වූ භෞතික වූ ඕනම දෙයක් ඒ විදිහේම පරිශ්‍රණයක් කළොත් ඒ හමු වෙන්නේ පරමාණුමයි. දැන් අර ආධ්‍යාත්මික කයේ හමු වෙච්ච පරමාණුවයි බාහිර වස්තුවේ හමු වෙච්ච පරමාණුවේ අතර වෙනසක් නැහැ. පරමාණුව පරමාණුමයි. ධාතුව ධාතුවමයි. ඒකේ වෙනසක් නැහැ. මේ ධාතුව සත්වයා ධාතුව බාහිරය කියලා බෙදන්න බෑ. ධාතුව ස්වභාවයක්. ඒක සත්වයේ පුද්ගලයේ ආත්මය අනාත්මය මමය අනුන්ය ආධ්‍යාත්මිකේ බාහිරය කියලා බෙදන්න එකක් නැහැ. ඒක ස්වභාවයක් ධාතුව කියන එක පරමාණුව කියන එක. සත්ව සිරුරකින් ගත්තත් බාහිර පෘථිවි තලයේ ඕනතනකින් ගත්තත් ඒ ගත්ත හැමතැනකම හමු වෙන පරමාණුව පරමාණුවක් පායි. ඒවැ වෙනසක් නැහැ. එතකොට රූපය කියලා කියනකොට මෙන්න මේ බඳු අදහසක් අපේ හිතට එන්න ඕන. මිනිස් කයක් මිනිස් සිරුරක් පිළිබඳව නෙමෙයි. රූපය කියලා කියනකොට මෙන්න මේ ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා බෙදන්න බැරි පොදු ධර්මතාවයක්. පරමාණුව වගේ. ඒ බඳු ධර්මතාවයකින් තමයි මම කියලා ගත්ත, මගේ කියලා ගත්ත, ආධ්‍යාත්මිකයි කියලා ගත්ත මේ සිරුර හටගෙන තියෙන්නේ. බාහිර වූ යමක් යම්තාක් දේවේ නම් ඒ හැම දෙයක නිර්මාණය වෙලා තියෙන්නේ ඒ බඳුම ධාතුවෙන්. බාහිර වූ වස්තුවලත් පඨවි ආපෝ තේජෝ වායෝ ඒ ධාතුව නිසා හටගත් උපාදාය රූප පිළිටලා තියෙනවා. ආධ්‍යාත්මිකයි කියලා ගත්ත කයෙත් සතර මහා ධාතු හා සතර මහා ධාතුයෙන් උපන් රූප ටික තියෙනවා. චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති රූපං. දැන් රූපය පොදුයි, සාධාරණයි, විශ්ව සාධාරණයි, හැමතැනම තියෙනවා. එහෙත් අපි බෙදාගෙන තියෙන මේ රූපේ ආධ්‍යාත්මිකයි. මින් බාහිර දේ බාහිරයි කියලා ආධ්‍යාත්මික බාහිර කියලා බෙදීමකට ලක් කරලා තියෙනවා. ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා බෙදීමක් තියෙන ලෝකෙ. මේක මිත්‍යාවක්. ලෝකෙ තුල පිළිගැනීමක් තියෙනවා. දැන් අපි බලමු මෙහෙම. දැන් මේ කය මේ සිරුරට අපි කියනවා ආධ්‍යාත්මික කය කියලා. මේන් බාහිරව තියෙන හැම දෙයක්ම එකට අපි කියනවා බාහිර රූප කියලා. ආධ්‍යාත්මික රූපය හා බාහිර රූපය කියලා. හොඳයි, දැන් අපි බලමු ඇස ආධ්‍යාත්මික රූපය. ඇසට ගැටෙන අරමුණ බාහිර රූපය. කන ආධ්‍යාත්මික රූපය. කඩන්න ගැටෙන ශබ්දය බාහිර රූපය. ශබ්ද රූපය. නාසය ආධ්‍යාත්මිකයි, ගන්ධය බාහිරයි. දිව ආධ්‍යාත්මිකයි, රසය බාහිරයි. කය ආධ්‍යාත්මිකයි, පහස බාහිරයි. අපි මේ විදිහින් බෙදලා තියෙනවානේ. ඇහැට ගැටෙන දේ බාහිරයි. වාදයක් නැහැ, විවාදයක් නැහැ. හරි. දැන් හිතන්නකොට ඇහැට ගැටෙන ඕනම අරමුණක් බාහිර වෙන්න ඕනනේ. මේ මොකද? දැන් හිතන්න තමන්ගේ ඇහැට තමන්ගේම කියන අත අරමුණු වුණොත්. දැන් ඇහැට අරමුණු වුණේ අත. දැන් මෙතනදි මොකද්ද ආධ්‍යාත්මික වෙන්නේ, මොකද්ද බාහිර වෙන්නේ? ඇහැට ගැටෙන බාහිර අරමුණ බාහිරමනේ. නේද? දැන් ඇස ආධ්‍යාත්මික වෙනවා, අත බාහිර වෙනවා. එතකොට අපි මේ කයම ආධ්‍යාත්මිකයි කියලා ගත්තොත් එතනදි මොකද වෙන්නේ? ඒ අදහසේ වැරද්දක් වෙනවනේ. නේද? ඇහැට බලුවන් ශරීරයේ මුළු සිරුරම බලන්න. එතකොට ඇස ආධ්‍යාත්මික වෙනවා, මේ කයම බාහිර වෙනවා. එතකොට බාහිර ආධ්‍යාත්මික කියන එක අපි මේ කය ආධ්‍යාත්මිකයි, ඉන් බාහිර දේ බාහිරයි කියලා ගත්තොත් ඒක සාධාරණ නෑ. වැරදි නෑ. එතකොට ඔක හරි විදිහටම ගන්නවා නම් කොහොමද? අපි අර ඊයේ කතා කරපු ක්ෂණික ස්කන්ධ කතාවේ බැලුවද හත්තිපදෝපම සූත්‍රයේම? දැන් අපිට මේ මොහොතේ උපන් ආයතනයක් තියෙනවනේ, නේද? හැම මොහොතකම උපදින ආයතනයක් තියෙනවනේ. එක්ක ඇහැ ඉපදිලා, එක්ක කන ඉපදිලා, එක්ක නාසය ඉපදිලා, එක්ක දිව ඉපදිලා, එක්ක කය ඉපදිලා, එක්ක සිත ඉපදිලානේ. ආයතන හයෙන් එකක් හැමතිස්සෙම හටගෙන තියෙනවනේ. එතකොට උපන් ආයතනය ආධ්‍යාත්මික වෙනවා. කුමක් වේවා? උපන් ආයතනයේ අරමුණු වෙන කුමන හෝ අරමුණ, රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, ධම්ම, මේ හයම බාහිර වෙනවා. එතකොට දැන් අපි හඳුනා ගන්න ඕන මේ මොහොතේ ආධ්‍යාත්මීය මොකද්ද, බාහිරේ මොකද්ද කියන එක. මේ මාර්ග භාවනාවේදී විශේෂයෙන් වැදගත් වෙන්නේ මේ කය ආධ්‍යාත්මිකයි බාහිරේ බාහිරයි කියලා හිතාගෙන හිටියොත් එතන මාර්ග ප්‍රතිපදාව නැහැ. අපි හොඳින්ම හඳුනා ගන්න ඕන දැන් උපදිච්ච ආධ්‍යාත්මික ආයතනය මොකද්ද, බාහිර ආයතනය මොකද්ද කියන්නේ. මොකද ඒ තුලයි අපිට ඉතුරු ස්පර්ශ වේදනා සංඥා චේතනා විඥාන කියන ඉතුරු ටිකත් වර්තමානයේ තුලින්ම හමු වෙන්නේ. එතකොට දැන් අපි හිතමු ඇහැ ඉපදිලා තියෙන්නේ. ඇස මොන වෙන්ද හටගෙන තියෙන්නේ? ආහාරයෙන් හටගත්තා. හොඳයි, හටගත්ත දේ තුල තියෙන්නේ මොනවද? සතර මහා ධාතුව හා සතර මහා ධාතුවෙන් උපන්දේ උපාදාය. දැන් ඇහැට ගැටෙන අරමුණ මොනවද? ඒකේ මොනවද තියෙන්නේ? ඒ ධාතුවමයි තියෙන්නේ. එතකොට ගැටෙන්නේ මොනවද? මෙතන තියෙන්නේ ධාතුව, එතන තියෙන්නේ ධාතුව. ධාතුව ධාතුව සමගයි ගැටෙන්නේ. මගේ ඇහැට රූපයක් ගැටෙනවා කියන එක අපි හිතාගන්න එපා. සිදුවෙන යථාර්ථයේ ධර්මතාවය මොකන්ද? ධාතුව ධාතුව සමග ගැටෙනවා. දැන් ධාතුව සත්වද පුද්ගල ආත්මද? දැන් හිතනවා පරමාණුව කියන තැන. පරමාණුව සත්වයක්ද? පරමාණුව පුද්ගලයෙක්ද? පරමාණුව ආත්මයක්ද? නෑ. එහෙනම් ධාතුව සත්වයක්ද? පරමාණුවෙන් තිහාට ගිය ස්වභාවයක් නේ ධාතුව කියනකොට. පරමාණුව කියන තැනනුත් බොහෝ ඈතට ගිය තැනක් ධාතුව කියලා කියන්නේ. එතකොට ධාතුව කියන්නේ සත්වයක් හෝ පුද්ගලයෙක් හෝ ආත්මයක් නෙවෙයි, ස්වභාවයක්. එතකොට දැන් හැමතිස්සෙම සිදුවෙන සිදුවීම අනාත්ම ධර්මතාවයක්. එහෙත් අනාත්ම වූ ධාතුව ඇහැට ගැටෙන රූපයත් අනාත්ම වූ ධාතුවයි. කනත් අනාත්ම වූ ධාතුව, ශබ්දයත් අනාත්ම වූ ධාතුවයි. නාසය දිව කයත් අනාත්ම වූ ධාතුව, ඊට ගැටෙන අරමුණු අනාත්ම වූ. මේ අනාත්ම වූ ධාතුව ධාතුව සමග ගැටෙනකොට කොහොමද සිත් උපදින්නේ? එහෙම පුළුවන්ද වෙන්න? අපි උපමාවක් හිතේට එක ගත්තොත් කොහොමද කියන්නේ? දැන් මම මේකට තට්ටු කරනවා. මොකක්ද ඇහුනේ? ශබ්දය. ශබ්දයේ තියෙන කොහෙද දැන් මේ ගැටිච්ච වස්තු දෙකේ තියුණාද? මේ ගැටුණු වස්තු දෙකේම ශබ්දය තිබුණේ නැහැ. කොහේ හරි ඉඳලා ආවද? එහෙනම් ඒක අපව මේ හේතු දෙකෙන් එකකට එකතු වුණාද? නැහැ. කොහේ හරි ඉඳලා ආවෙත් නැහැ, කොහෙටවත් ගියෙත් නැහැ. මේ හේතු දෙකේම තිබුණෙත් නැහැ. හැබැයි මේ දෙක ගැටෙනකොට ශබ්දය කියලා යම හටගන්න ධර්මතාවයකුත් තියෙනවා. ගැටෙනකොටම ශබ්දය කියලා යමක් හටගන්න බවකුත් තියෙනවා. එතකොට මෙන්න මේ වගේ මෙතන ගැටෙනකොට ශබ්දයක් හටගත්තා. පෙර නොතිබීම හටගත්තා. පෙර නොතිබීම හටගත්තා. දැන් ශබ්දය කියන්නේ කොහේ හරි තිබිලාව නෙමෙයිනේ. පෙර නොතිබීමයි හටගත්තේ. පෙර නොතිබීම හටගත්තා. හේතු ගැටෙනකොට පෙර නොතිබීම හටගත්තා. මේ වචන ටික මතක තියෙන්න ඕන. හේතු ගැටෙනකොට පෙර නොතිබීම හටගත්තා. අතීතයේ ඉඳලා ආවත් නොවේ, අනාගතයට යනවත් නොවේ. හේතු ගැටුණු තැන හටගත්තා. හේතු ගැටීම අවසන් වෙනකොටම නැති වෙලා. හේතු නැති වෙනකොටම නැති වෙලා ගියා. එතකොට මෙන්න මේ වගේ මේ ධාතුව ඇහත් රූපයත් ගැටෙනකොට, ධාතුව ධාතුව සමග ගැටෙනකොට සිතක් උපදිනවා කියන ධර්මතාවයත් මේ හා සමානයි. සිතක් උපදිනවා කියන ධර්මතාවයත් මේ හා සමානයි. එතකොට ඇහත් රූපයත් ගැටෙනකොට උපදින විඥාණයට කියනවා චක්ඛු විඥාන කියලා. කනත් ශබ්දයක් ගැටෙනකොට උපදින විඥාණයට කියනවා සෝත විඥාන. නාසයත් ගන්ධයක් ගැටෙනකොට ගාන විඥාන. දිවත් රසයක් ගැටෙනකොට උපදින විඥාණයට කියනවා ජීවාණ. කයත් පහසක් ගැටෙනකොට කාය. සිතත් සිතුවිලිත් ගැටෙනකොට මනෝ විඥාන. එතකොට ධාතුව ආධ්‍යාත්මිකව ගත්තත් ධාතුව, බාහිරව ගත්තත් ධාතුව, ධාතුව ධාතුව සමග ගැටීමේදී මෙන්න මේ බඳු ධර්මතාවයක් හට ගන්නවා. ඊළඟට තවදුරටත් රූපය පිළිබඳව යමක් කතා කළොත්, දැන් පොදුවේ ගත්තාම ධර්මතාවයක් හැටියට ගත්තාම රූපය සතර මහා ධාතුව, සතර මහා ධාතුවෙන් හටගත්ත රූපය. ඒක එකක්වත් සත්ව හෝ පුද්ගල හෝ ආත්ම වූ දෙ නොවේ. එහෙත් දැන් අපට තියෙන එකක් මේ රූපය මම, මේ රූපය මගේ, මේ රූපය මගේ ආත්මය. දැන් මේක රූපයට අයිති එකක්ද, මේ අදහස සිතට අයිති එකක්ද? මම මගේ මගේ ආත්මය කියන අදහස රූපය තුල තියෙනවද? රූපයෙන් බාහිරවද නේද? දැන් අපිට රූපය තුල හම්බ වුනේ නැහැනේ සත්ව රූප, සත්ව පරමාණු, බාහිර පරමාණු කියලා එකක්. පරමාණුමයි, ධාතුමයි. ඒක වෙනසක් නැහැ. ඒක සත්ව පුද්ගල භාවයක් නැහැ. එහෙනම් සත්ව පුද්ගල භාවයෙන් තොර වූ පොදු සාධාරණ වූ විශ්ව ධර්මතාවයක් වූ රූපය කෙනෙකු බෙදාගෙන තියෙනවා. මේ ටික මම, මගේ, මගේ ආත්මය කියලා. අනිත් එක කියනවා මගේ නෙමෙයි, අනුන්ගේ, බාහිර කියලා. එතකොට දැන් එහෙනම් වැරද්ද දෝෂයේ රූපයට දයිති රූපේ වැරද්දක් නැහැ රූපේ කවුරු හරි මම මගේ කියලා අදහසක් උපදවා ගත්තා නම් ක්ලේශයක් උපදවා ගත්තා නම් තෘෂ්ණා දෘෂ්ටියක් උපදවා ගත්තා නම් වැරද්ද තෘෂ්ණා දෘෂ්ටියේ නිසා රූපයේ නෙවෙයි දැන් තෘෂ්ණා දෘෂ්ටියෙන් මේ රූපය හසු වුණාම ලේසි බන්ධනයක් නෙමෙයි ඒක මේ අවිද්‍යාවෙන් මේ ඇත්ත වැහුණාම මේක මමමයි මේක මගේමයි මේක මගේ ආත්මයමයි කියලා ඒ විදිහටමයි පෙනෙන්නේ අවිද්‍යාවේ දෘෂ්ටියේ තරම වරක් බුදුරජාණන් වහන්සේ අන්තරීක්ෂ කියන අපායේ තියෙන මහා ගණඳුර ගැන දේශනා කරද්දී උන්වහන්සේ මතක් කරනවා හිරු සඳු දහසක් එකවර පෑවුවත් මේ අන්තරීක්ෂයේ ආලෝකමත් වෙන්නේ නැහැ කියලා. ඒක භික්ෂුන් වහන්සේ නමක් දේශනා කියනවා බුදුහාමුදුරුවනේ එහෙනම් ඒක මහාම අන්ධකාරය වෙන්නේ නැති කියලා. ජනර දේශනා කරනුනේ මහාන ඊට වඩා අන්ධකාරයක් තියෙනවා. ඊට වඩා අන්ධකාරයක් තියෙන මේ රූපයට කවුරු හරි මම වගේ කියනවනම් එතන ඊට වඩා ලොකු අඳුරක් එදිලා. දැන් බලන්න හිතන්න මොහොතකට රූපය විශ්ව සාධාරණ පොදු වූ ධර්මතාවයක් නම් ඒබඳු තැනක මම මගේ මගේ ආත්මය කියලා දෙඩි කොට අරගත්ත බෙදාගත්ත බවක් තියෙනවනම් මේ ඇත්ත කොච්චරට වෙහිලාද අඳුරෙන් වෙහිලාද කියලා හිතා ගන්න පුළුවන්. එතකොට දැන් රූපයේ ස්වභාවය මේකයි. නමුත් රූපයේ ස්වභාවය ඒ ඇත්ත ඉක්මවා ගියලා මම මගේ මගේ ආත්මය කියන අදහසින් යම් රූපයක් බැඳුනොත් ඒ තෘෂ්ණා දෘෂ්ටියෙන් බැඳුණු රූපයට කියනවා මොකක් කියලාද? රූප උපාදානය කියලා කියනවා. සතර මහා ධාතුව හා සතර මහා ධාතුවෙන් හටගත්තේ රූප. ඒ රූප අතරින් යම් රූපයකට කවුරුන් හෝ තෘෂ්ණා දෘෂ්ටියෙන් බන්ධනේ වුණා නම් ඒ බැඳුණු රූපය ඒ ඇති කරගත්ත බන්ධණයට කියනවා රූප උපාදානය. එතකොට රූප උපාදානය තියෙන්නේ රූප උපාදානය අයිති රූපයකද හිතේ හටගන්නකද? දැන් යම් විදියකින් රූප උපාදානය රූපයටම අයිති වුණා නම් රූපය තිබෙද්දී රූප උපාදාන දුකින් මිදෙන්න පුළුවන්ද කාටවත්? රහතන් වහන්සේ කෙනෙකුට පහළ වෙන්න බෑ නේද? එහෙනම් උපාදානය කියන එක රූපයට අයිති එකක් නෙමෙයි. දැන් අපිට හොඳටම පේනවා දැන් අපි පරමාණුව ධාතුව මේ විදිහට බෙදලා බැලුවාම පේනවා එතන සත්පුද්ගල ආත්ම වශයෙන් ගන්න බැරි පොදු සාධාරණ ධර්මතාවය. ඒබඳු ධර්මතාවයක් ඇති රූපාතුරෙන් අපි තෘෂ්ණා දෘෂ්ටියක් උපදවාගෙන තියෙනවා. මේ ටික මම මේ ටික මගේ ආත්මය කියලා දෘෂ්ටියෙන් බැඳිලා. මෙන්න මේ තෘෂ්ණා දෘෂ්ටියෙන් බැඳුණු රූපයට කියනවා රූප උපාදාන. ඒ වගේම වේදනා ප්‍රත්‍යයෙන් හටගන්න ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න වේදනාවක් පස්සපච්චය වේදනා. මොකද්ද ස්පර්ශය? මොකද්ද වේදනාව? සැප වේදනාවක් තියෙනවා, දුක් වේදනාවක් තියෙනවා, අදුක්කම සුඛ වේදනාවක් තියෙනවා. මේ වේදනාව හටගන්නේ කොහොමද? ස්පර්ශයෙන්. ස්පර්ශ කීයක් තියෙනවද? හයක් තියෙනවා. මොනවද හය? චක්කු සංපස්ස, සෝත සංපස්ස, ගහන සංපස්ස, ජීවහා සංපස්ස, කාය සංපස්ස, මනෝ සංපස්ස. ඇහැට රූප ගැටුණාමත් වේදනාව උපදිනවා. කනට ශබ්ද ගැටුණාමත් වේදනාවක් උපදිනවා. නාසයට ගන්ධයක් ගැටුණාමත් වේදනාවක් උපදිනවා. දිවට රසයක් ගැටුණාමත් වේදනාවක් උපදිනවා. කයට පහසක් ලැබුණාමත් වේදනාවක් උපදිනවා. සිතට සිතුවිලි ගැටුණාමත් වේදනාවක් උපදිනවා. දැන් වේදනාවේ නානත්වයක් තියෙනවනේ. වර එක සැප බව දැනෙනවා, වර එක දුක් දැනෙනවා. වර එක සැපද නොවු දුක්ද නොවු වේදනාවකුත් හටගන්නවා. එතකොට තුන් වේදනාවක් හටගන්නවා ඇසට රූප. ඇසට ප්‍රිය අරමුණක් ගැටුණාම සැප වේදනාවක්. ඇසට ගැටුණු අරමුණ අප්‍රිය නම් දුක් වේදනාවක්. ඇසට ගැටුණු අරමුණ ප්‍රියත් නොවු අප්‍රියත් නොවුන අදුක්කම සුඛ වේදනාවක් හට ගන්නවා. එතකොට හැට ගැටෙන අරමුණේ ස්වභාවය අනුව තුන් වේදනාවක් හට ගන්නවා. ඒ විදිහටම කනට, නාසයට, දිවට, කයට, මනසට අරමුණු වල ස්වභාවය අනුව තුන් තුන් වේදනාවන් හට ගන්නවා. එතකොට ඔක්කොම කීයද? 18ක් තියෙනවා. එතකොට උන්න වේදනාස්කන්ධය කියලා කියනකොට ওই ටික දැන් රහතන් වහන්සේට වෙන්න පුළුවන්, බුදුහාමුදුරුවන්ට වෙන්න පුළුවන්, මේ ආයතනයන්ට අරමුණක් ගැටුණු මේ තුන් වේදනාවෙන් එකක් උපදිනවාමයි. උන්වහන්සේලාට දුක් වේදනා උපදින්නේ නැද්ද? උපදිනවා. බොජ්ජංග සූත්‍රවල කියන්නේ මේක ගන්න බෑ, හරි අමාරුයි, ඉන්ද්‍රිය ගගා වගේ කියනව නේද? වේදනාව වැඩි වෙනවා මිසක් අඩු වෙන බවක් නැහැ කියලා. ශරීර තාමඳුරු, මොග්ගලං හාමුදුරු, කාශ්‍යප පහමඳුරු එහෙම. එතකොට මේ කයක් ඇත්නම් මේ පුරාණ කර්මයෙන් හටගත්ත මේ කයට මේ ආයතනයන්ට මොනවා හරි ගැටුණොත් වේදනාවක් උපදිනවා කියන එක බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාටත් ඊට මෙහා ඉන්න නුවණැත්තන්ටත් අන්ධබාලයන්ටත් කාටත් දැනෙනවාමයි. මේක පොදු ධර්මතාවය. එතකොට ස්පර්ශයක් වුණොත් ස්පර්ශයට අනුව සැප වේවා, දුක් වේවා, දුක්ම සුඛ වේවා කිසියම් වූ වේදනාවක් හටගන්නවා. ස්පර්ශය ඇති කල්හි වේදනාව. දැන් ස්පර්ශය කොච්චර වෙලාවක් තියෙන්න පුළුවන් එකක්ද? එක්ෂණයක්. එහේ ඉපදිලා තියෙන්න පුළුවන් එක්ෂණයක්. ඇයි එහෙම කියන්නේ? දැන් ධර්මයේ පෙන්නනවා රූපයක ආයුෂ කාලය චිත්තක්ෂණ 17ක්. සිතක් පවතින කාලයෙන් කාලය වගේ 17 ගුණයක් පුළුවන් රූපයක් පවතින. රූපයක පවතින කාලයෙන් 17න් එකයි සිතක් පවත්තන්නේ. සිතේ තරම් ඉක්මනින් අනිත්‍ය වෙනවා. එතකොට ඇහැ උපදිනවා කියලා කියන්න ඇහැ උපදින්න සිත සම්බන්ධ වෙන්න ඕනනේ නේද? එතකොට දැන් රූපයට පවතින්න පුළුවන් වුණත් සිත නිරුද්ධ වෙනවනම් ඒ ආයතනෙ බිඳෙනවනේ. ආයතනෙ බිඳෙනවා. එතකොට ඔන්න දැන් තේරුම් ගන්න ඕන තැනක් තියෙනවා මෙතන. ඉදිරියටත් ඕන වෙනවා. අපි හැමතිස්සෙම කියනවනේ වචනයක් ඇහැ උපදිනවා, ඇහැ මැරෙනවා, කන උපදිනවා, කන මැරෙනවා කියලා. එතකොට ඇහැ උපදිනවා කියනකොට දැන් අපිට බොහෝ දෙනෙකුට අදහසක් එනවා, මොකද ඇහැ උපදින්නේ? මේ උපදිනකොට මෙහෙ තිබුණා. ඇහැ උපත අපි මෙලවට බිහි වෙනකොට මෙහෙ ඉපදිලා ඇහැ මැරෙනවා නම් මැරෙන්නේ මරණයේදී. එක්කෝ අන්දරේ. එහෙම එකක් නෙමෙයි. දැන් අපිට පේන ඇහැක් තියෙනවා මේතන. ඒකට අපි කියමු සම්මුතියස කියලා කියනවා. එහෙම නැත්නම් සසම්භාර චක්කු කියලා කියනවා. මේ මස් ගැඩුව අවයව සහිත ඇසක් තියෙනවා. සම්මත ඇසක් තියෙනවා. මේ ඇහැට නෙමෙයි පේන්නේ. හැබැයි පෙනීම කියන කාරණාව, දැකීම කියන කාරණාවට උපදින්න තියෙන උපකාරක වස්තුව තමයි මේ මාංශ ඇස. මාංශ ඇස තිබුණට පෙනෙන්නේ නැහැ. ඇහැ කියන එක උපදින්න ඕන එකක්. පෙනීමේ කෘත්‍ය ඇති කරන එහේ ඒකට කියනවා ප්‍රසාද ඇස. ප්‍රසාද ඇස උපන්නොත් තමයි පේන්නේ. දැන් අපි ඒක මෙහෙම අත්දැකීමකින් බලමු. සමහර වෙලාවට අපි ඉන්නවා මේ වගේ පුතුවක වාඩි වෙලා ලොකු කල්පනාවක, ගැඹුරු කල්පනාවක සිහින ලෝකයක අපි ඉන්නවා. ඇහත් තියාගෙන නැහැත් ඇරලා, කනත් වහගෙන නැහැ, ලොකු ගැඹුරු කල්පනාවක්. සමහර වෙලාවට ගෙදරට කවුරු හරි ඇවිල්ලා ගේට්ටුවට ගහලා සද්ද ඇහුන්නේ නැහැ, ගේට්ටුව මුලින් පැනගෙන ඇවිල්ලා දොරටත් තට්ටු කරලා ඇහුන්නේ, දොරත් ඇරගෙන සමහර වෙලාවට ඇවිල්ලා එඟටත් තට්ටු කරනකන් අපිට නොපිනුණු වෙලාවල් නැද්ද? එතකොට හැරලා තිබුණ නැද්ද? ඒ හැ තිබුණානේ, කනක් තිබුණානේ, ඇහුණෙත් නැහැනේ, පෙනුනෙත් නැහැනේ. ඇයියේ ඇහැ ඉපදිලා තිබුණා නම්, කන ඉපදිලා තිබුණා නම් ඇහෙන්න ඕන, පේන්න ඕන, පෙනුනෙත් නැහැ, ඇහුණෙත් නැහැ. ඇයියේ සිත එතනට සම්බන්ධයක් වෙලා තිබුණේ නැහැ, සිත ඇතුළත අරමුණක් අරගෙන තිබුණ නිසා. එහෙනම් ඇහැ කියන්නේ, කන කියන්නේ, මේ ආයතන කියන්නේ ඒ අවස්ථාවට උපදින එක. ඒ ඇහැ උපදින්න ඕන කරන වස්තුව තමයි අපි දකින කන, නාසය, දිව, කය කියලා දකින ටික. මේ මාංශ ඇස තුල, මේ මාංශ චක්ෂුසේ තුල දැකීමේ කෘත්‍ය හදන ඇහැක් උපදිනවා අවස්ථා වෙලාවට. ඒකට කියනවා ප්‍රසාද චක්කු කියලා. සෝත ප්‍රසාද, ඝාන ප්‍රසාද, ජීවහා ප්‍රසාද, කාය ප්‍රසාද කියලා කියනවා. ප්‍රසාද රූප උපදිනවා. සිත උපදින්නක් තියෙනවා වස්තු රූප. එතකොට හැමතිස්සෙම ස්පර්ශය, ස්පර්ශයෙන්නේ වේදනාව, පස්සපච්ච යන වේදනා. ස්පර්ශය කියලා කියන්නේ එතකොට රූප විතරක් නෙවෙයිනේ, මොනවද? ආධ්‍යාත්මික රූපය, බාහිර රූපය, විඥානය. මේ තුන් දෙනාගේ එකතු වෙන ස්පර්ශයේ තින්නම් සංගති පස්සෝනේ. එතකොට මේ ආධ්‍යාත්මික රූපයේද බාහිර රූපයට අවශ්‍ය තිබුණත් විඥානයට අවශ්‍ය නැනේ. එතකොට තුන් දෙනාගේ එකතු වෙලා ඉන්න පුළුවන් ප්‍රමාණය චිත්තක්ෂණය එක සිතක ආයු කාලයක් විතර. එතකොට අනිවාර්යයෙන්ම තුන් දෙනාගෙන් එක්කෙනෙක් අතහැරෙනකොට ස්පර්ශය තියෙනවද? වැටෙනවා. පවතින්නේ නැහැ, වැටෙනවා. එතකොට ස්පර්ශය නැති වෙනකොටම වේදනාව පවතීද? වේදනාවක් නැති වෙනවා. එතකොට ඔන්න දැන් වේදනාවක් මේ හේතු ඇතිකල්හි අරමුණේ ස්වභාවය අනුව සැප හෝ දුක් හෝ අදුක්කම සුඛ හෝ යම් වේදනාවක් හටගන්න බවක් තියෙනවා. හැබැයි හටගන්න වේදනාව වහා බිඳෙන බවකුත් තියෙනවා. එතකොට දැන් අපිට සැප වේදනාවක් දැනෙන්න පුළුවන්. තව දිංගකින් සැපද නොවු දුක්ද නොවු වේදනාවක් වෙන්න පුළුවන්. ඊළඟට මොහොතේ තියෙන්නේ දුක් වේදනාවක් වෙන්න පුළුවන්. ඊළඟට දැන් මේ මොහොතේ ඇස නිසා උපන් වේදනාවක් වෙන්න පුළුවන්. ඊළඟට ක්ෂණයේහි කන නිසා උපන් වේදනාවක් වෙන්න පුළුවන්. ඊළඟ ක්ෂණයේහි දිව නිසා වෙන්න පුළුවන් වේදනාව. ඊළඟට ක්ෂණයේ කය නිසා වෙන්න පුළුවන්. එතකොට වේදනාව, වේදනා ස්කන්ධයක්, වේදනා සමූහයක් හටගන්න බවක් තියෙනවා. හැබැයි දැන් තියෙනක ඊළඟට ක්ෂණයට නැහැ. ඊළඟට ක්ෂණයේ තියෙන වේදනාව ඊළඟට ක්ෂණයට නැහැ. එබඳු වේදනා කියන ධර්මතාවයක් තියෙනවා. හැබැයි අපි වේදනාව මම, වේදනාව මගේ, වේදනාව මගේ ආත්මය කියලා අරගෙන තියෙනවා. දැන් බලන්න වේදනාව කියලා කියන්නේ වහා වහා බිඳි බිඳි යන ධර්මතාවයක්. මොකද බුදුහාරු සමාන කළේ වේදනා බුබුලු උපමා. වැහි වෙලාවට වතුරට දිය බිඳු වැටෙනකොට, ජල බිඳු වැහි බිඳු වැටෙනකොට දිය බුබුලක් හට ගන්නවා. ඊළඟට බිඳු වැටෙනකොටම ඒ දිය බුබුල නැති වෙලා යනවනේ. වතුරට වැහි බින්දුව වැටෙනකොට දිය බුබුල හට ගන්නවා. ඊළඟට බින්දුව වැටෙනකොටම හටගත් බුබුල නැති වෙලා යනවා. වෙන බුබුල හට ගන්නවා. දැන් ඒ වගේ හේත රූපයක් ගැටිලා වේදනාවක් හට ගන්නවා. ඊළඟට හේක නැති වෙනවා. කනට අරමුණක් ලැබෙනකොට, සිතට අරමුණක් ලැබෙනකොට. එතකොට වේදනාව කියලා කියන්නේ ඒකත්වයෙන් පවතින එකක් නෙමෙයි, වහවහ විදිහට. නමුත් අපි මේ ටික ඔක්කොම ඒවා මෙරිච් ඒවායි පවතින ටිකයි නූපන් ඒවායි ඔක්කොම එකතු කරගෙන මම මගේ කියලා අදහසක් උපදවගන්න. දැන් මම මගේ කියලා ගන්න වේදනාවක් හම්බ වෙනවද? එතකොට වේදනාවේ තියෙන්නේ කොටසක් මෙරිලා, කොටසක් ඉපදිලා නෑ. දැන් තියෙන එක මොකද්ද තියෙන්නේ? මැරෙමින් පවතිනවා. දැන් මැරිච් එකට මම කියනවද, නූපන් එකට මම කියන්නද, මැරෙන එකට මම කියන්නද? මම කියන්න මගේ කියන්න බැරි තැනක මම මගේ කියන දෘෂ්ටියක් සංකල්පයක් උපද්දවාගෙන තියෙනවා. එතකොට එසේ මම මගේ ආත්මයේ වශයෙන් ඇති කරගත්ත යම් සංකල්පයකින් බැඳුණා නම් ඒ ඇති කරගත්ත චන්දරාගයට ඒ බැඳීමට කියනවා වේදනා උපාදානස්කන්ධය. වේදනා උපාදානස්කන්ධය. ඊළඟට තියෙනවා සංඥා කියලා තැන. සංඥා. සංඥාව කියලා කියන්නේ මොකක්ද? සංඥාව මිරිංගුව. සංඥාව කියලා කියන්නේ හඳුනන බව. හඳුනනවා. දැන් අපි දන්නවනේ සමහර අපේ ගෙවල් වල තියෙනවා කුංචි දරුවෝ ඉන්න තැන් වල පාට පාට ඒවා ඉල්ලලා තියෙනවනේ උඩි, නේද? ළමයා දන්නවද මේ කහ පාට, රතු පාට, නිල් පාට කියලා? හැබැයි යා අඳුරනවා මේකේ වර්ණ නානත්වයක්, අඳුරන බවක් තියෙනවනේ. සමහර වර්ණ වලට යා කැමතියි නේ. දැන් යා දන්නේ නැහැ මේ රතු පාට, නිල් පාට, කහ පාට කියලා. නමුත් වර්ණයන්ගේ හඳුනන බවක් තියෙනවා. මේ සංඥාව කියන එකේ මූල ස්වභාවය මේ හඳුනන බව. දැන් අපිට ඇහැට රූපයක් ගැටුනහම හැඳිනීමක් තියෙනවා. මේක හොඳයි කියලා හඳුනනවා, සමහර ඒවා නරකයි කියලා. මේක ඇහැ නිසා වපන් කියලා හඳුනනවා, මේක කන නිසා වපන් කියලා හඳුනනවා. එතකොට හැඳිනීම හඳුනන බවක් තියෙනවා. රූප හඳුනන බවක් තියෙනවා, ශබ්ද හඳුනන බව තියෙනවා, ගන්ධ හඳුනන බව තියෙනවා, රස හඳුනන බව තියෙනවා, පහස හඳුනන බව තියෙනවා, සිතුවිලි හඳුනන බව තියෙනවා. රූප හඳුනන කොට එතනට කියනවා රූප සංඥා. ශබ්දයේ හඳුනන අවස්ථාවට කියනවා ශබ්ද සංඥා. ගන්ධයේ හඳුනන අවස්ථාවට කියනවා ගන්ධ සංඥා. රසයේ හඳුනන කොට කියනවා රස සංඥා. පහස හඳුනන කොට කියනවා පොට්ටබ්බ සංඥා. සිතුවිලි හඳුනන කොට කියනවා ධම්ම සංඥා. එතකොට දැන් රූප සංඥාව ඇත්නම් රූප හඳුනන කොට ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා තියෙනවද? නෑ. ඒව නෑ. දැන් රූප සංඥාව හටගත්තේ කුමක් ප්‍රත්‍ය වේලාද? ස්පර්ශයෙන්. ස්පර්ශයේ ඇතිකල්හිමයි වේදනාවත් සංඥාවත් සංඛාරයත් කියන තුනම. එතකොට ස්පර්ශය කොච්චර වෙලාද තියෙන්නේ? තුන් දෙනාගේ එකතුව යම් තාක්ද එතක්. එතකොට එහෙනම් වේදනාව වගේම සංඥාවත් වහාම ඉපද නිරුද්ධ වෙන ධර්මතාවය. එවන් ධර්මතාවයක් ඇති තැන සංඥාව මම, සංඥාව මගේ, සංඥාව මගේ ආත්මය කියලා දෘෂ්ටියක් හදාගෙන තියෙනවා. සංඥාව අල්ලන්න පුළුවන් කමක් නැහැ. සංඥාව කියන්නේ ඉපදිලා මැරෙන එකක්. රූපය කියන්නේ ඉපදිලා මැරෙන එකක්. වේදනාව කියන්නේ වහා ඉපදිලා මැරෙන එකක්. සංඥාව කියන්නේ ඉපදිලා මැරෙන එකක්. සංචේතනාව, රූප හඳුනන, රූප රූප පිළිබඳව කරන කල්පනාව. රූප සංචේතන, සබ්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන. රූප ගැන හිතනවා. රූපය ගැන කල්පනා කරනවා. ශබ්ද ගැන කල්පනා කරනවා. ගන්ධය ගැන කල්පනා කරනවා. රසය ගැන කල්පනා කරනවා. පහස ගැන කල්පනා කරන බව. ධර්මතා පිළිබඳව කල්පනා කරන බව. ඒක කියනවා සංචේතන. රූප ගැන හිතනකොට, ශබ්ද ගැන, ගන්ධ ගැන, රස ගැන, පහස ගැන, ධර්මතා ගැන හිතන බවක් නැහැ. එකම මොහොතකට ඇත්තේ එකම සංචේතනාවක්. ආයතන මොකද්ද ඉපදලා තියෙන ආයතනේ, ඒ ආයතනයට අනුරූපී වූ සිතන බවක් තියෙනවා. හැබැයි ඒකත් ස්පර්ශයෙන්, ස්පර්ශය ආයතන ටික ඇති කන්දේ. එතකොට ස්පර්ශ ආයතන ටික බිඳෙනකොට ස්පර්ශය නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිරුද්ධ වෙන සනේම වේදනා සංඥාව වගේම සංචේතනාවක් වහා බිඳෙනවා. එතකොට හැමතිස්සෙම තියෙන්නේ වහා ඉපදিলা වහා මේ වගේ ගැටෙනකොටම හට ගන්න බවක් තියෙනවා. හැබැයි ගැටීම අවසන් වෙනකොටම නැති වෙන බවකුත් තියෙනවා. එතකොට තණ්හාවෙන් අල්ල ගන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි මේ. يعني අතට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. වහා ඉපද නිරුද්ධ වෙන ධර්මතාවයන්ගේ ඇත්ත ඇති සැටියෙන් නොදන්නා තැන, ඒ අනිත්‍ය බව නොදන්නා තැන මම මගේ මගේ ආත්මය කියන අදහසක් උපදවාගෙන තියෙන සංසිද්ධියකට. එතකොට ඒකට කියනවා සංඛාර උපාදාන ස්කන්ධය. ඊළඟට මේ ටික ඔක්කොම එකතු වුණාම රූප දැනගන්නවා, ශබ්ද දැනගන්නවා, ගන්ධ දැනගන්නවා, රස දැනගන්නවා, පහස දැනගන්නවා, සිතුවිලි ධාම දැනගන්නවා. දැනගැනීමට කියනවා විඥානය කියලා. විඥානය විඥානය දැනගන්නවා, රූප දැනගන්නවා. එතකොට රූප දැනගන්නකොට, රූපේ දැනගන්නකොට, ශබ්ද දැනගන්න බව, ගන්ධ රස පහස දැනගන්න බව, ධර්මතා දැනගන්න බව නැහැ. එකවරක එක මොහොතක තියෙන්නේ එකම දැනගැනීමයි. එතකොට අනිත් ඒවා මෙරිලා. කොටසක් ඉපදිලා නැහැ තාම. උපදිනවා නම් ඉපදිලා නැහැ. උපන් ඒවා මෙරිලා. හැම මොහොතකම තියෙන්නේ එකයි. හැබැයි අපිට විඥාන ස්කන්ධයක් ගොඩක් අල්ලගෙන තියෙනවා. එතකොට අපිට තියෙනවා අතීතයේ දැනගත්තේවත් තියෙනවා, වර්තමානයේ දැනගන්නේවත් තියෙනවා, අනාගතයේ දැනගන්නේවත් තියෙනවා. දැන් අපි මේවා අල්ලගෙන තියෙන්නේ කොහොමද? මරිච්චේවත් එක්ක දැන් පවතින්නේ නැහෙනේ. අපි දැක්ක දැන් හොඳටම හටගෙන නිරුද්ධ වෙන ඔක්කොම තියෙනවා, තියෙනවා, ඉන්නවා කියලා ඇති කරගත්ත සංකල්පයක්, දෘෂ්ටියක්, ක්ලේශයක් පමණයි මෙහිදී ඇති. එතකොට විඥානයේ මම මගේ මගේ ආත්මය කියලා ගන්නකොටම ඒ ඇති කරගත්ත තෘෂ්ණා දෘෂ්ටිය ත කියනවා විඥාන උපාදානස්කන්ධය. එතකොට දැන් ඔන්න මතක තියාගන්න ඕන, දැන් මේක අල්ලගත්තා වගේ මෙහෙම අල්ලගෙන ඉන්න පුළුවන් දෙයක්වත් නැහැ. දැන් විඥානස්කන්ධය කියලා අල්ලගෙන ඉන්න පුළුවන් දෙයක් නැහැ. දැන් විඥානය දැන් ඇති වෙලා නැති වෙලා යන. එතකොට තියෙන්නේ මොකද්ද? තෘෂ්ණා දෘෂ්ටියක් විතරයි. ඒ උපදින ක්ලේශයක් විතරයි. දැන් රූපයත් එහෙමයි. රූපය කියන්නේ වහායිපද නිරුද්ධ වෙන එක. ඒකත් නෙමෙයි. එතකොට දැන් අපි ළඟ තියෙන්නේ මේ අනිත්‍ය වී යන, වෙනස් වී යන ස්කන්ධ ටික ඉදිරියේ ඇති කරගත්ත, ඇත්ත ඇති සැටි නොදන්නා කමින් ඇති කරගත්ත තෘෂ්ණා දෘෂ්ටියක් පමණයි. දැන් අපි මෙන්න මේ ස්කන්ධ පහ සතර සතිපට්ඨානේ වඩලා ගන්න ඕන අනිත් උත්තරේ තමයි මේක. මේ ස්කන්ධ ටික බලබලා විමස විමසා සතර සතිපට්ඨානේ වශයෙන් වඩමින් හඳුනා ගන්නවනේ ඇත්තටම මෙතන තියෙන්නේ අනාත්ම ධර්මතාවයෙන් සත්පුද්ගල වශයෙන් ගන්න බැරි ධර්මතාවයක්. ඒ ස්කන්ධ ටික හඳුනන ගමන්ම අපට ප්‍රකට වෙන්න ඕන මෙන්න මේ ධර්මතාවය. මොකද්ද? සත්පුද්ගල ආත්ම කියන එක දෘෂ්ටියක් ක්ලේශයක්මයි කියන අදහස තහවුරු වෙන්න ඕනේ. දැන් මේක ඇහුවනේ අපි. දැන් මේක අහනකොටනේ අපිට තේරුණේ. දැන් අපිම මේක පරිශනය කළා රූපේ බලන්න ඕන රූපේ මම මගේ වශයෙන් ගන්න පුළුවන් තැනක් තියෙනවා. කෙස්ද මම, ලොම්ද මම, නියද මම, දත්ද මම, හැමද මම, මාසද මම, නහරද මම, ඇටකටුද මම, ඇට මිදුලුද මම, වකුගඩුවද මම, අත්මාවද මම, හදවතද මම, වෙනහලුද මම, බඩවැලද මම, ලේද මම, සැරවද මම කියලා බලන්න ඕන. බලනකොට මම කියලා ගන්න දෙයක් නැහැ. එතකොට ගන්න දෙයක් නැහැ කියනකොට මම නැහැ කියලා වැරදි උත්තරේ ගන්න එපා. එහෙනම් අපිට හම්බ වෙන්න ඕන මොකද්ද? මේ බඳු අනාත්ම වූ ධර්මතාවයක් ඇතිතන මම මගේ කියන දෘෂ්ටියක් කෙලෙසයක් ඉපදිලා තියෙනවා නේද කියලා. එතකොට දැන් අපි මිදෙන්න ඕන කොහෙන්ද? දැන් මේ පරිශනය කරලා උත්තරේ ගන්න ඕන මෙතන. දැන් අපිට හම්බ වෙන එහෙනම් මිදෙන්න වෙන්නේ මොකකින්ද? දෘෂ්ටිය. තෘෂ්ණා දෘෂ්ටියෙන් මිදෙන්න වෙන්නේ. දැන් රූපේ වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ වැරද්දක් නැහැ. ඒ ටික නොදන්නාකම මත ඇති කරගත්තු දෘෂ්ටියක් විතරයි. දෘෂ්ටියෙන් මිදෙන. එහෙනම් දෘෂ්ටියෙන් මිදෙන ක්‍රමය තව විදිහක් වෙනවා. ඒක ගැන තමයි අපි ඉර කියන උත්සාහ කළේ. අපි හිතවත් බලමු කතා කළා තව ටික. මේ ටික තහවුරු කරගෙන එහෙමනම් මේ ධර්මය අමතක වෙන නොදී නැවත නැවත මෙනෙහි කරමින් සිතින් දකිමින් කාලය ගත කරන්න. මේක වෙහිල යන්න දෙන්න එපා බාහිර දේවල් වලින්. අමතක වෙන්න දෙන්න එපා. නැවත නැවත මෙනෙහි කරමින් විවේක කාලය ගත කරලා නැවත අපි මේ පිළිබඳව කතා කරමු. ඒ උතුම් සදහාම අවබෝධ කරගන්න නිවන් සත්‍යයෙන් සැනසීම හැම දෙනාටම ලැබේ.